ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් අදත් අපි සූදානම් ශ්‍රී ලංකාවේ තත්ත්වෙත් විමසා බලන්නට සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමු තුළින් ශ්‍රී ලංකාවේ සිටින හැමදාමත්ම මේ තොරතුරු අපිට සඳුද දවසේ වාර්තා කරන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සම්බන්ධ කරගෙන. ආයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයිබෝවන් සුබෝදෑසනක් දලුක්ෂි.
අපි ගිය සතියේ යම්තාක් දුරකට වාර්තා කරලා තියෙන තොරතුරක් සඳහා මුලින්ම අවධානය යොමු කරමු. එහි ආවත්කාලීන තොරතුරු පිළිබඳව අපි දැනගන්නට කැමැති. විශේෂයෙන්ම එළඹෙන මහමැතිවරණයේ සම්බන්ධව අපි යම් තොරතුරු කීපයක් පසුගිය සතියේදී වාර්තා කළා. ඒ අතරින් ප්‍රමුඛත්වයක් ගත්තා මේ මැතිවරණ දිනේ සම්බන්ධයෙන් එයට එරෙහිව ගොනු කරලා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් පිළිබඳව ඔබට මතක ඇති අපි කතා බහ කළා. ඊට කලින් සතියකත් නීතිඥ චරිත ගුණරත්න විසින් ගොනු කරන ලද පෙත්සම, ඒ වගේම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රස් සමගි බලවේගය, මේ වගේ පාර්ශ්ව මගින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා දින නියම කරනු ලැබුවා කියලා අපිට තොරතුරු දැනගන්නට ලැබෙනවා. ඒ සම්බන්ධව වන යාවත්කාලීන තොරතුරු වලින් අද එහෙමනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු මනෝජ්.
ඔව්, පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වෙනිදා පවත්වන්න මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය බල රහිත කරන්න කියලා මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරලා තිනවා. 18-19 කියන දින දෙකේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුරු විභාගය සිදු කළ යුතුයි කියලා මිට පෙර රැසුණු අවස්ථාවේදී තීරණයකට ආවා. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් විනිසුරු මඩුල්ලේ අනෙකුත් සාමාජිකයනුත් නම් කරලා තිබුණා. බුවනේ කළු විහාරයේ සිසිර දාබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මරල්ගොඩ කියන විනිසුරුවරුන් පිරිස. ඒ අනුව අද සහ හෙට 18-19 කියන දවස්වලදී ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මේවා සලකා බලන්න නියමිතයි. ඔබත් සඳහන් කළා වගේ නීතිඥ චරිත ගුණරත්න මුල්වරට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඊට පස්සේ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඒත් එක්කම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙවැනි කණ්ඩායම් පෙත්සම් ගොනු කළා. ඒවාට අදාළ වැඩිදුරු විභාගයේ තමයි මේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඊට අමතරව ඉදිරියේ පවත්වන නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයන්ට මනාපාංක ලබා දීම ඇතුළු ඉදිරි පියවර වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා පසුගිය 14 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා. මේ පෙත්සම ගොනු කරලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් ආර්යවංශ දිසානායක, පෙත්සමේ වග උත්තරකරුවන් විදියට මැතිවරණ කොමිෂන් සභාව සභාපතිවරයා, සමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, හිටපු කතානායකවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා ඇතුළු පාර්ශ්ව කීපයක් නම් කරලා තියෙනවා. ඉතින් මහමැතිවරණය පවත්වන්න කලින් ඒ සඳහා සුදුසු පරිසරයක් රට තුළ පවතිනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දියුණු ප්‍රකාශයක් මාර්ගයෙන් දැනුම් දීමක් කරන්න කියලා, නියෝගයක් කරන්න කියලා, ඊට අදාළ අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි පෙත්සම් කරු ඉල්ලලා තියෙන්නේ. ඒ අනුව ඒ කාරණා මේ සතියේදී ප්‍රකාශයට පත් කරයින් අනතුරුව අපි පසුගිය සතියේත් ඔබට කිව්වා මැතිවරණ කොමිෂන් සභාව පසුගිය අඟහරුවාද දිනේ රැස් වුණා. ඔවුන් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ තීන්දු ප්‍රකාශයට පත් නොවුණු නිසා ඊට අදාළ දිනයක් සනහන් කළේ නැහැ. මැතිවරණය පැවැත්වෙන දිනයක් මේ මාසේ 25 වෙනිදා අයිමත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වන් නියමිතයි. එදිනට මේ පෙත්සම් විභාගයේ ප්‍රතිඵලත් ඇතුළත්ව ඊට අදාළ කාරණා මත පදනම්ව අලුත් දිනයක් බොහෝ විට ප්‍රකාශයට පත් කරන්න ඉඩ තියෙනවා.
ඔව්, දැන් අර අපි සඳහන් කිරීමක් කළානේ පසුගිය අඟහරුවාදා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වුණා කියලා පක්ෂ සමාජිකයන් නියෝජනය කරමින් මේ ඉදිරි මහමැතිවරණය සඳහා දිනයක් නීත්‍යානුකූලව සාකච්ඡා කරගැනීමේ අභිලාෂයෙන් දැන් එතනදී බොහෝ දෙනෙක් ඇවිල්ලා එයට සහභාගී වුණා. ඉන් අනතුරුව එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර විසින් යම් හෙළිදරව් කිරීමක් සිදු කරනු ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකු වන රත්නජීවන් හූල්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ඔබට මතක ඇති මීට කලිනුත් රත්නජීවන් හූල් සම්බන්ධව යම් ආන්දෝලනාත්මක තොරතුරු කතාබහ කරන්න පටන් ගත්තා දේශපාලනික පක්ෂ සහ සමාජිකයන් විසින්, විශේෂයෙන්ම මේ මැතිවරණ දිනේ සම්බන්ධව ඔහු විසින් දක්වන විරෝධතාව හමුවේ. ඉතින් ඊට පස්සේ රත්නජීව නූල්ගේ ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර යම් හෙළිදරව් කිරීමක් සිද්ධ කළා මේ අඟහරුවාදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බලන්න ඔහු කියපු අදහස.
රත්නජීවන් හෝල් මැතිතුමා දෙමළ ජාතික සන්ධානයට කරන සහයෝගය දීම සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවලියක්. ඔහු ඉතාම පක්ෂග්‍රාහී ලෙස මේ ක්‍රියාවලියේදී කටයුතු කරන ලංකාවේ යාපනයේ දිස්ත්‍රික්කයට විතරක් වෙනම නීතියක් බලපාන විදිහක් නැහැ. රාජන් හෝල් මැතිතුමාගේ මැදිහත් වීමෙන් යාපනයේ වෙනම ඡන්ද නීතියක් පවත්වාගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යාපනය එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. බයි අනිත් ඒවා සියල්ලම ඔහු තවදුරටත් පවත්වාගෙන යනවා. ලංකාවේ පොලිස් ප්‍රති පිළිගන්නේ නැත්නම්, අමුදාපති පිළිගන්නේ නැත්නම්, නීතිපතිතුමාව පිළිගන්නේ නැත්නම් ඔහු ලංකාවේ පුරවැසියෙක්ද කියන කාරණය මෙහිදී මතු කරන්න සිද්ධ වෙනවා. උන් පැහැදිලිව බෙදුම් වාදය සඳහා ක්‍රියා කරමින් ඉන්න කාරණයක් තමයි තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණයෙන් පස්සේ පවත්වන පාර්ලිමේන්තුවේදී අනිවාර්යයෙන් ඔවුන්ට විරුද්ධව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න.
ඔව්, ඇත්තටම 19 වෙනි සංශෝධනයට අනුකූලව පත් කරන ලද මේ ස්වාධීන කොමිෂන් සභාවල නිලධාරීන් එහෙම හිතූ මතයට වෙනස් කරන්න බැහැ. මේවා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන තමයි මේ වෙනස් කිරීම සිද්ධ කරගන්න ඕනේ. ඒ පිළිබඳව ඉඟියක් තමයි අර දයාසිරි ජයසේකර කියන්නේ නැත්තේ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි එක්වෙමින් තවත් හෙළිදරව් කිරීමක් සිද්ධ කළා. මැතිවරණ කොමිෂන් එකේදී කොමිෂන් සභාවේදී කතාබහ කරන කාරණා කොහොමද දෙමළ ජාතික සන්ධානයට යන්නේ? සුමන්තිරන් කොහොමද මේවා කලින් දැනගන්නේ කියලා?
අපිට දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. මැතිවරණ කොමිසමේ අද දවසේ දක්වන්නා වූ කරුණු පිළිබඳව ඊට පෙර දිනේ සුමන්දිරම් මන්ත්‍රීතුමා දන්නේ කොහොමද? මේ ස්වාධීනයි කියන මැතිවරණ කොමිසම් සභාවේ සමහර සමාජිකයින් විසින් සමහර දේශපාලන පක්ෂවලට නියෝජිතයින්ට මැතිවරණ කොමිසමේ රහසිගත කරුණු හෙළිදරව් කරමින් සිටීම පිළිබඳව අපි බරපතල කනගාටුවට පත් වෙනවා.
පසුගිය සතියේදී මේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අංශ කිහිපයක නියෝජිතයින් සහ ප්‍රධානීන් හමු වෙලා සාකච්ඡා පවත්වලා තිබුණා. විශේෂයෙන්ම වැවිලිකරුවන්, බැංකු ශාස්ත්‍රය අය, උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ නියෝජනය කරන පිරිස්, මේ වගේ පිරිස් තමයි හමු වෙලා යම් සාකච්ඡාවලට, තීන්දු තීරණවලට සහ යෝජනාවලට එළඹිලා තිබුණේ. ඒ සම්බන්ධව සවිස්තර තොරතුරු දැනගන්න කැමති ඔබෙන් මනෝජ්, මොනවද මේ සාකච්ඡාවල් සිදුනේ, කොයි වගේ තීන්දුව තීරණවලට එළඹිලා තියෙන්නේ කියලා?
ඔව්, විශේෂයෙන්ම රට ක්‍රමයෙන් යාවක් කාලීන කිරීම සහ ඉන්පසුව රට හමුවේ තියෙන ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා වන වැඩපිළිවෙලක් ක්‍රමයෙන් දැන් ආරම්භ වෙලා තිනවා. විශේෂයෙන් ආර්ථිකයේ බිඳ වැටීම නිසා ඊට අදාළ සහයෝගය ලබා ගැනීම මේ අරමුණ බවට පත් වෙලා තිබුණා. ඔබත් දන්නවා මේ අසීරු අවස්ථාවක රජයට යම් ආකාරයකින් සහායක් වන්න කියලා මහජනතාවගෙනුත් ඉල්ලීමක් කළා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්මයා චක්‍රලේඛයක් නිකුත් කරලා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලුවේ තමන් දුව ඇටෝපෙන් යම් ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න කියලා. කොහොමත් අපි දැක්කා පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ මාස 3ක වැටුප ඊට අදාළ රුපියල් 2,92,500 මුදලක් ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර මහත්මයාට බාර දුන්නා. ඒ අනුව ඔහු ආදර්ශයෙන් මේ ක්‍රියාවට දායක වුණා. සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් මේ කරපු ඉල්ලීමත් එක්ක යම් ආකාරයකින් සමාජයේ කතාබහක් මතුණු නිසා ඒත් එක්කම මේ පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ නෑ කියලා ආරක්ෂක ලේකම්වරයාත් පසුගියදා සඳහනක් කරා. මොකද මේ මොහොතේ සක්‍රීය වැඩ කරන පාර්ශව කීපයක් ඔවුන්ගේ මුදල්, ඔවුන්ගේ වැටුප මේ අරමුදුර ලබා දීම අවශ්‍ය නැහැ කියලා ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. ඊට පස්සේ අර ඔබත් කිව්වාගේ වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවැතුණු ගැටලු නිරාකරණය කරගන්න ඊට අදාළ නිලධාරීන්, රාජ්‍ය සේවකයන් හමුණා. මෙහිදී ජනාධිපතිවරයා ටිකක් මේ ක්ෂේත්‍ර කිහිපයේදීම දැඩිව කතා කරපු බවක් අපිට දැකින් ලැබුණා. රජය නිවැරදි ප්‍රතිපත්ති තීරණයක් ගත්තට පස්සේ ඒ සියලු රාජ්‍ය ආයතන ඒ ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න අවශ්‍යයි. නිවැරදි දේ කරන්න රාජ්‍ය සේවකයා බය වෙන්න ඕනේ. නිවැරදි දේ කරන්න බැරි රාජ්‍ය සේවකයා, රාජ්‍ය නිලධාරියා රටට බරක් කියන කාරණේ ජනාධිපතිවරයා ඍජුවම සඳහන් කළා. අමාත්‍යාංශ ලේකම්වරුන්, වැවිලි සහ කර්මාන්තාංශයට අදාළ ආයතන ප්‍රධානීන් මේ මොහොතේ රැස් වෙලා හිටියා. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම ප්‍රශ්න විසඳීම මිසක් පැහැර හැරීම නෙවෙයි කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ඒත් එක්කම රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ කියලා තියෙන වෙලාවක ඒවා හඹාගෙන යද්දී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිවරයා මේ හමුවේදී සඳහන් කළා. ඒත් එක්කම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමු වුණා. එහිදී ජනාධිපතිවරය සඳහන් කරලා තිබුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා සමාජයට ප්‍රවේශන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගන්න ඉවහල් වන විදිහට උසස් අධ්‍යාපන ක්‍රමය සකස් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව මොන අර්ථකථන තිබුණත් විශ්වවිද්‍යාලවලින් පිටවිලා යන තරුණ තරියන්ට රැකියාවක් හොයාගන්න බැරි නම් ඒ අධ්‍යාපන ක්‍රමය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් වෙන්න බෑ කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. උපාධිධාරීන් රැකියා ඉල්ලලා පෙළපාලි යනවට වඩා රැකියා පූලිම යනවට වඩා ඔවුන්ව සොයාගෙන එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි කියලත් සඳහන් කළා. ඊට පස්සේ අපිරැක්කා බැංකු ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් හමු වෙනවා. ඇදවැටුණු ආර්ථික ආයමත් ශක්තිමත්ව ගොඩනගන්න සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වෙන්න අවශ්‍යයි කියලා ජනාධිපතිවරයා බැංකු ක්ෂේත්‍රයෙනුත් ඉල්ලීමක් කළා. මේ කොරෝනා වලින් පසු සමයේ නැත්නම් පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කරගන්නේ සහ ඒ ක්ෂේත්‍රයේ මතුවෙන තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්නත් මේ අවස්ථාවක් කරගත්තා. ඉතින් අපේ රටේ ක්ෂේත්‍ර කිහිපයක ප්‍රධානීන් හමු වෙලා ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව සාකච්ඡා කළා. වගේම ඇත්තටම ඔවුන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන එක සහ ඒ වෙනුවෙන් ඔවුන් පෙනී සිටිය යුත්තේ කෙසේද කියන දේ ඍජුව ජනාධිපතිවරයා මේ නිලධාරීන් හමුවේ සනාථ කරපු අවස්ථාවක් අපිට දකින්න පුළුවන් වුණේ.
ඒ වගේම ජනාධිපතිවරයා ගෝටාබේ රාජපක්ෂ යම් සාකච්ඡාවක් නියලුණා කියලා අපිට දැනගන්නට ලැබෙන දුරකථන මාර්ගෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සමග මේ වගේ දුරකථන සාකච්ඡාවක් සංවිධානය කිරීමේ අරමුණ මොකද්ද සහ එතනදී අවධානයට ලක් වෙලා තියෙන කාරණා පිළිබඳවත් සවිස්තරාත්මකව ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, පසුගිය 13 වෙනිදා රාත්‍රියේ තමයි චීන ජනාධිපති ෂී ජින්පින් සහ ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා අතර මේ දුරකථන සංවාදය පැවැත්වලා තියෙන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය වළක්වන්න පාලනය කරන්න මේ අතරතුර සංවර්ධන ව්‍යාපෘතිනුත් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ නායකින් දෙදෙන අදහස් හුමාරු කරගෙන තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වන්න සහ පාලනය කරන්න චීනය අරගෙන ගිය වැඩපිළිවෙලට ලංකාව ලබා දුන්නු සහයෝගයට සහ මේ වසංගත සමයේ ශ්‍රී ලංකාවේ ඉඳපු චීන ජාතිකයන් තමන්ගේ පුරවැසියන් රැකබලා ගැනීම ගැන ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සූතිවන්ත වෙනවා කියලා චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ලංකාව කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කරන්න සමත් වෙලා තියෙනවා. වෛරසය පරාජය කරන්න ලංකාවට හැකි වෙනවා කියලා තමන් විශ්වාස කරන බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ ආර්ථිකය, සමාජ සංවර්ධනය සහ මේ කාරණා නගා සිටුවන්න චීනය ලබා දෙන සහයෝගයන්ට ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා කෘතවේදී වන බවකුත් සඳහන් කරලා තියෙනවා. කොමුණක් මේ ලංකා වර්ගණ යන වැඩපිළිවෙලට චීන සමූහාණ්ඩුව ලබා දුන්නු තවත් ආධාර තොගයකුත් ඒ අතරේ ගුවන් මගින් පෞගිය දිනයක ලංකාවට පැමිණියා. චයිනා ඉස්ටර්න් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආරක්ෂිත මුඛාවරණ, හදිසි ප්‍රතිකාර සඳහා යොදා ගන්න ඖෂධ, වෛද්‍ය උපකරණ මෙවැනි තොගයක් ලංකාවට ලැබුණා. ඒ සමස්ත බර කිලෝග්‍රෑම් 9600ක් පමණ වෙනවා කියලා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ තොගේ රාජ්‍යයට බහර දෙදි සඳහන් කරලා තිබුණා. ඒ අනුව විශේෂයෙන් චීන ව්‍යාපෘති රාශියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවත් අතරම ගැන හිටලා තිබුණා. චීන පුරවැසියන්, චීන ජාතිකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම පිළිබඳව ගැටලු තිබුණා. මේ කාරණා පිළිබඳවයි දෙදෙනා මේ සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තිබෙනවා. මේ ව්‍යාපෘති ආරම්භ කිරීමත් එක්ක බොහෝ ව්‍යාපෘති චීන ආයෝජන, චීන සේවකයන් සේවය කරන්නේ ඔවුන්ගේ රටට එය බලපානවා. ඒ නිසා මේ සාකච්ඡාව බොහෝ දුරට පවත්වන්නට ඇති කියලත් අපිට හිතන්න පුළුවන්.
හොඳයි, දැන් මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අලුත්ම තත්ත්වෙත් මොනවද?
ඔව්, කොරෝනා වෛරස ව්‍යාප්තිය කතා කරමින් දැනට ලංකාවේදී විශේෂයෙන් සති දෙකක පමණ කාලයක ඉඳලා කොරෝනා රෝගියෙක් සමාජයෙන් වාර්තා නොවුණු බව සඳහන් කරන්න ඕනේ. හඳුනා ගන්නා රෝගීන් කිහිප දෙනත් විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන සහ නාවික හමුදා සේවාලියන් අතරින් නාවික හමුදා සමාජ කේන්ද්‍ර අතරින් හඳුනාගන්නේ. විශේෂයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලදී දුබායිහි සිට පැමිණි පිරිසක් ඉන්නවා. ඔවුන් අතරින් කිහිප දෙනෙක් COVID-19 රෝග තත්ත්වය ඔවුන්ට වැළඳී තිබෙනවා කියලා තහවුරු කරගෙන තිබුණේ. හැරවන්ට පස්සේ සමාජයෙන් මේ රෝග තත්ත්වය වාර්තා වන ආකාරයක් පෙනෙන්නේ නැහැ. නමුත් තවමත් රටටම මේ අවදානම තියෙනවා කියන තැන ඉඳලා වැඩ කරන බවක් පේන්න තිබෙනවා. ඊරිද දිනේ මුළු දිවයිනට මැදිරි නීතිය ක්‍රියාත්මක කරලා තිබුණා. දැන් අද දිනේ උදෑසන 5ට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළා. ඒ දිස්ත්‍රික්කවල හැම දිනකම රාත්‍රි 8 ඉඳලා උදෑසන 5 වෙනකම් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ආර්ථික තත්ත්වය ජන ජීවිතයේ අවස්ථාලින කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපි ඔබට කලින් සඳහන් කළා වගේ හැඳුරුම් පටේ අවසාන අංකයේ මත පදරම්බ නිවසින් බැහැරව යාමේ අවස්ථාව උදා වෙන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පමණයි. ක්‍රමයෙන් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් එක්ක ඇඳිරි නීතිය ඉවත් කළ සහ නොකළ දිස්ත්‍රික්කවල මහජනතාවගේ දෛනික ව්‍යායාම සඳහා ඇවිදින මන්තිර විවෘත කරලා තියෙනවා. උදේ 5:00ට හවස 5:00ට අතර කාලය තමයි මේ මන්තිරු සඳහා අවතීර්ණ වෙන්න පුළුවන්. ඇවිදින මන්තිරු පවත්වාගෙන යාමේ සහ ඒ සඳහා එකතු වන අයට විශේෂ සෞඛ්‍ය උපදෙස්මාලාවක් දියත් කරලා තියෙනවා, ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් එක්කම පොදු ප්‍රවාහන සේවා භාවිතාව වැඩි කරලා තියෙනවා. දැන් ගිය සතිය වගේ නම් දුම්රිය 10ක් කාර්යාලීය අවශ්‍යතාව වෙනුවෙන් යොදවලා තිබුණා. අද දවස වන විට මේ අලුත් සතිය ආරම්භයත් එක්ක දුම්රිය 19ක් දක්වා වැඩි කරලා තිබෙනවා. ඒත් එක්කම මේ පොදු මගී සේවා කළමනාකරණය සඳහා කාර්යසාධක බලකායක උත්පත් කරලා තිබුණා ප්‍රවාහන අමාත්‍යවරයා රැස්වූ අවස්ථාවේ. ඒ අනුව නැවතත් රට යකාකත්වයට පත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් ඉන්නවා. ඒකට ලොකු සහනයක් බවට පත් වෙලා තියෙනවා සමාජය තුළින් කොරෝනා අසාධිතීන් වාර්තා නොවීම. ඒ මත පදනම්ව ඇඳිරි නීතිය පවතින සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීති ඉවත් කිරීම කෙරෙහිත් අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා.
පසුගිය සතියේදී වාර්තා වුණු තොරතුරු අතරට සමස්ත ජන සමාජයේම සහ දේශපාලන ශාස්ත්‍රයේ අවධානයට ලක් වුණු ප්‍රමුඛතම කාරණාවක් බවට පත් වුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්න මහතාගේ අත්අඩංගුවට පත්වීම. ඔබ දන්නවා පසුගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ සමයේදී සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධවයි ඔහු මේ ආකාරයෙන් අත්අඩංගුවට පත් වුණේ. දැන් ඔහු මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටින්නේ. මේ ප්‍රවෘත්ති ඔබ දැන් මේ වෙනකොට දන්නව විවිධ මාධ්‍ය හරහා. දැන් එතනින් එහාට මේ වෙනකොට මොනවද සිද්ධ වෙමින් පවතින්නේ? රාජිත සේනාරත්න ඔහුගේ පාර්ශවයෙන් මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග කියන කාරණාව සම්බන්ධවත් වැඩිදුර තොරතුරු ඔබෙන් විමසා දැනගැනීමට කැමැතියි මනෝජ්.
ඔව්, දැන් ඔහු අත්අඩංගුවට පත් වුණා. ඒ කාරණය දන්නවා. ඉතින් 13 වෙනිදා තමයි අත්අඩංගුවට පත්වීම සිද්ධ කළේ. දවස් 14ක නිරෝධායන කාලයක් ඒකට ඇතුළත් වෙනවා. 27 වෙනිදා වෙනකන් තමයි රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. 13 වෙනිදා ඉඳලා 27 වෙනිදා වෙනකන් දින 14ක කාලයක් තියෙනවා. ඒ දින 14 නිරෝධායන කාල සීමාව. ඉතින් නිරෝධායනයෙන් පස්සේ ඔහුට ඇප ලැබෙවිද කුමක්ද කියන කාරණය තමයි සාකච්ඡා වෙමින් තියෙන්නේ. මීගමුව පල්ලන් සේන තරුණ වරදකරුවන් විශෝධනය කරන මධ්‍යස්ථානයේ තමයි මේ නිරෝධායන කටයුත්ත සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමක් සිද්ධ වුණත් ඇතැම් අය ප්‍රශ්න කරන්නේ දවස් 14ක නිරෝධායනයෙන් පස්සේ ඔහුට ඇප ලබා දෙවිද කියන කාරණය. මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් අවධානය යොමු කරලා මේ විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවන්න කියලා බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙනවා. ඒ හිටපු අමතරුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පස්සේ ඔහු කර්ද සැත්කමකට ලක් කරලා තියෙනවා. ඒ හින්දා ඔහුට පාවිච්චි කරන ඖෂධ නිවසෙන් ගෙන්වාගෙන පාවිච්චි කරන්නත් බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙනවා. ඒත් එක්කම ඔහුගේ සුවදුක් විමසන්න මේ ස්ථානයට පැමිණෙන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම අවසර ඉල්ලලා තිබුණා. කොහොම වුණත් මේ පවතින තත්ත්වය යටතේ බන්ධනාගාරගත වෙච්ච පුද්ගලයන් බලන්න අමුත්තන්ට අවසර ලබා දෙන්නේ නැති නිසා ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙලා කියලා තමයි වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන්නත් හිටපු අමාත්‍යවරයා බලාපොරොත්තු වෙමින් හිටියා. මේ ලේඛනවලට අත්සන් ලබා ගන්නත් අවසර දෙන්න කියලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා. දින 14න් පස්සේ මොකද වෙන්නේ කියලා තමයි එහි අපිට අයිමත් විමසා බලන්න තියෙන්නේ. මංගල සමරවිල හිටපු මුදල් අමාත්‍යවරයාත් පෞගිය 14 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා පැය 5ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ ජනාධිපතිවරණයේ කාලෙදී අවතන් වෙච්ච පිරිසක් ඡන්දය පාවිච්චි කරන්න පුත්තලම ඉඳලා මන්නාරමට ළඟම බස් රථ යොදාගෙන රැගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට මූල්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා කියන කාරණේ මත 14 වෙනිදා හවස 2ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආපු ඔහු රාත්‍රී 7ක් පහුවල තමයි එතනින් නික්ම ගියේ. ඉතින් මංගල සමරුවේ ඇමතිවරයා ඒ කාරණාව ප්‍රතික්ෂේප කරන්නේ ඔහු පිළිගත්තා. ඔහු කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී කාරණා වෙනුවෙන් ඉදිරියේදීත් ඒ වගේ පෙනී ඉන්නව බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව ඡන්දධාන්‍යයන්නයි අවසර දුන්නේ. ඒ ගැන ගැටලුවක් නැති බව තමයි මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ. ඊට පස්සේ හිටපු මුදල් අමාත්‍යවරයෙක් වෙච්චි රවි කරුණානායක හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ උපනායකවරයා, මහා බැංකු බැඳුම් කර වංචාවට අදාළව ඔහුත් අර්ජුන් ඇලෝසියස් මේ පර්පිචුවල් ට්‍රෙෂරි සමාගමේ සභාපතිවරයා, මේ දෙදෙනා සහ තවත් කණ්ඩායම හතර දෙනෙක්ම රීඩ් පෙට් සමක් ඉදිරිපත් කරලා තිබුණා. ඒක වැඩිදුර විභාගය හෙට දිනයට, එම නැත්තම් 19 වෙනි දිනයට යොමු කරලා තිබුණා අභියාචන අධිකරණය. මේ බැඳුම් කර වෙන්දේසියේදී රජයට අයිති මුදල් සාවද්‍ය පරිහරණය කරා කියන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගන්න නිකුත් කරලා තියෙන වරෙන්තු අත්හිටුවන්න කියලා තමයි මේ ප්‍රචම ගොනු කරලා තිබෙන්නේ. ඊට අදාළ වැඩිදුර විභාගය තමයි හෙට දිනේ දක්වා කල් දාලා තිබුණේ. එම නැත්තම් හෙට දිනේ ඒ ප්‍රචම කැඳවන්න නිර්දේශ කරලා තිබුණා, නියෝග කරලා තිබුණා.
දැන් පසුගිය සතියේදී තවත් විශේෂිත පුද්ගලයන් දෙදෙනෙකුගේ සාකච්ඡාවක් පැවැත්වුණා. එක්කෙනෙක් තමයි අගමැති මහින්ද රාජපක්ෂ, අනිත් කෙනා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රයන්. මේ දෙදෙනා හමුවෙලා මොනවද සාකච්ඡා කළේ? විශේෂයෙන්ම ඉදිරි මහමැතිවරණයක් පිළිබඳවත් සාකච්ඡා වෙමින්, එහි දිනවකවානු පිළිබඳව අවධානය යොමු වෙමින් තියෙන කාලවකවානුවක මේ දෙදෙනා හමුවෙලා සිදු කරපු සාකච්ඡාවේ අන්තර්ගත කරුණු පිළිබඳවත් විශේෂිත අවධානයක් තියෙනවා. අපිත් කැමති ඒ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් දැනගන්න මනෝජ්.
ඔව්, මේ හමුවීමට අඩිතාලම වැටුනේ ඔබට මතකයි පසුගිය සතියක මේ පසුගිය පාර්ලිමේන්තුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අර්ලිගා මන්දිරට කැඳවීමක් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා විපක්ෂ කණ්ඩායම් ඉල්ලීම් කරන අතරේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යවශ්‍යයි කියලා කතා කරපු කෙනෙක් තමයි මේ සුමන්තිරන්, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා. සෙසු පක්ෂ මේ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සමග ජන බලවේග එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ මේ හමුවට සහභාගී වුණේ නැහැ. නමුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් සම්බන්ධ මන්ත්‍රීවරයා සහ TNA නායකයා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවට සහභාගී වෙලා තිබුණා. එහිදී සාකච්ඡා කරපු කාරණාවක දිගුවක් ලෙස තමයි මේ හමුව. පසුගිය 12 වෙනිදා තමයි මේ හමුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ විජයරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිද්ධ වුණේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ගැන කරලා තිබුණු ඉල්ලීමක් ගැන සාකච්ඡා කරන්න මේ හමුව පැවැත්ුණා කියලා තමයි වාර්තා වුණේ. කොහොමනක් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලේඛනයකුත් අග්‍රාමාත්‍යවරයාට බහර දීලා තිබුණා. ඒත් එක්කම අලුත් ආණ්ඩුකේ ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මත කරපු බව මේ හමුවෙන් පස්සේ මාධ්‍ය හමුවේ අදහස් දක්වත් දීපු කිව්වා. දෙමළ ජනයාගේ ප්‍රශ්නයටත් අවසාන වශයෙන් විසඳුමක් ලබා ගන්න අවශ්‍යයි කියන කාරණේ මතු කරා. ජනතාවට සේවය කරන්න කලින් රටේ දේශපාලන ප්‍රශ්නයක්, ජාතික ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් හොයන්න ඕනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන, බලය නිසි ලෙස බෙදන්න ඕන. ඒක ඉටු කරාට පස්සේ ඊට පස්සේ ආණ්ඩුවත් එකතු වෙලා වැඩ කරන්න සූදානම් කියන කාරණේ සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා සඳහන් කළා. ඔහුගේ අවශ්‍යතා ඉටු කළයින් පස්සේ ඊට පස්සෙත් ඔහු අවධාරණය කරපු කාරණේ තමයි හැම වෙලාවකම තමන්ට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙන්නේ පවතින ආණ්ඩුවත් එක්ක. මීට කලින් පැවති ආණ්ඩු සමගත් තමන් සාකච්ඡා කරලා තියෙනවා. මෙවරක් තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න තියෙන ප්‍රධාන පාර්ශ්වය මන්ද තමයි වට බැලියත් වෙන පාර්ශ්වය තමයි ආණ්ඩුව. මෙවරක් ආණ්ඩුවේ අගමැතිවරයා එක්කයි හමුව පැවැත්වුණේ කියන කාරණය සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා.
ඔව්, ඇත්තටම මේ ඔහු ඒ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කිව්වේ ජනතා සුබසාධනයට කලින් දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තමයි TNA එක විදිහට කටයුතු කරන්නේ කියලා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටට ඕනේ. දෙමළ ජාතික ප්‍රශ්නයටත් අන්තිමට විසඳීමක් වෙන්න ගන්න ඕනේ කියලා මතේ ඉන්නේ. ජනතාවට සේවය කරන්නට ඉස්සෙල්ලා මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා, ජාතික ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳීමක් හොයන්න ඕනේ කියන තමයි අපේ මූලික අරමුණ. අපි හැම එකනම එකත්ව ජීවත් වන්නට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ, බලය හරිය ආකාරයට බෙදන්න ඕනේ කියන මතේ අපි ඉන්නේ. ඒක ඉටු කරාම අපි ඉන්පසුව ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට සූදානම්.
තවත් විශේෂිත අවධානයක් යොමු වෙමින් තියෙන කාරණාවක් තමයි පසුගිය පාස්කු ඉරිදා සිදුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට පත් කරන ලද කමිටුව හරහා විවිධ පුද්ගලයන් ලබා දෙන සාක්ෂි හමුවේ හෙළිදරව් වෙමින් තියෙන කරුණු කාරණා. විශේෂයෙන්ම සහරාන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව මේ වෙනකොට අලුත් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. දැන් මේ ගිය සතියේදී පැවැත්වුණු සාක්ෂි විමසීම් හරහා මොනවද මේ සම්බන්ධව වාර්තා වන අලුත්ම කරුණු? මම කැමති මේ ළඟට ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න.
කොරෝනා මැතිවරණය රටේ ආර්ථික ගොඩනැගීම මෙවැනි කාරණා අතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ සඳහා පත් කරපු ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම් සිද්ධ කරනවා කියන කාරණේ ආයෙමත් තහවුරු වුණා. ගෙවුණු සතියන්තයේ සාක්ෂි ලබා දුන්නු කිහිප දෙනෙකුගේ සාක්ෂිත් එක්ක පොලිස්පතිවරයාගේ පැත්තර ටිකක් ඇඟිල්ල දිගු වෙච්ච බවක් පේන්න තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙද්දි පොලිස්පතිවරයා, හිටපු පොලිස්පතිවරයා පූජිත්‍යා සුන්දර පොලිස්පතිවරයා ඊට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරේ නැද්ද, නියෝග දුන්නේ නැද්ද කියන කාරණය අභියෝගයට ලක්වුණු කාරණයක්. මේ පාස්කු ප්‍රහාරය ගැන සොයන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරපු පොලිස් පරීක්ෂකවරයෙක්. ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ මීගමුව කොට්ටාෂයේ බුද්ධි එකකේ ස්ථානාධිපතිවරයා විදිහට තමයි වැඩ කරලා තිබුණේ. 2017 අවුරුද්දේ මාර්තු අප්‍රේල් කාලේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයටත් අනුයුක්තව ඔහු සේවය කරපු බව සඳහන් වුණා. ඒ කාලේ කාසන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර සිද්ධ වෙච්ච ගැටුම අපි දන්න මේ සාකච්ඡා කරන කාරණේදී මේ ගැටුම ගැන බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. මේ ගැටුම සම්බන්ධයෙන් ඒ ගැටුමට මුල් වෙලා තියෙන්නේ සහරාන් කියලා පුද්ගලයෙක් බව තමන්ට තොරතුරු අනාවරණය වෙච්ච බවත්, නමුත් මේ ක්‍රියාවට සම්බන්ධ වුණු සහරාන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු සහරාන් එහෙමත් නැත්නම් ඔවුන් දෙදෙනාම එක්කෙනෙක් බව තමන් නොදැන සිටි බවත් කරුණු අනාවරණය කරලා තිබුණා. පල්ලි අතර ගැටුම් ඇති වෙන්නේ හේතුවක් සහරාන් පවත්වපු අන්තවාදී දේශන බව දැන සිටියේ බවත්, ඒත් එක්කම සහරාන්ගේ ඡායාරූප තමන් සතුව තිබුණු බවත් ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මීගමුව කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල තමන්ගෙන් මේ ඡායාරූප ඉල්ලපු බවත් ඒ මොහොතේ ඔහු සඳහන් කළේ මේ කාත්තන්පුඩි ප්‍රහාරය සහ පාස් ප්‍රහාරය ඉල්ල කර එකම කෙනෙක් බව තමන් මේ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ කියලා. ඉතින් අන්තර්ජාලය හරහා මේ පිළිබඳව තොරතුරු සොයන්න හැකියාවක් තිබුණේ නැද්ද කියන කාරණය කොමිසම විමසලා තිබුණා. ඒදී සඳහන් කරලා තිබුණේ පරිගණකය ගැන සහ අන්තර්ජාලය පිළිබඳව තමන්ට දැනුමක් නැහැ කියලා. සාරාන් අත්අඩංගුවට ගන්න කාර්තන් කුඩි යන්න පොලිස්පතිවරයාගෙන් හිටව පොලිස්පතිවරයාගෙන් අවසර ගන්න තිබුණා. කොමුණත් ඒ අවසරය ගන්න තිබුණේ ඒ කාලේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ බහරව කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්ව හරහා. මේ අවසරය ඉල්ලලා සති දෙකකින් වගේ අවසරය හම්බ වුණා. නමුත් සහරාන් අත්අඩංගුවට ගැනීම මෙහෙම අත්හරින්න කියලා හිටපු පොලිස්පති පූජිත්‍යා සුන්දරගෙන් උපදෙස් ලැබුණා කියලා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්ව තමන්ට දැනුම් දුන්නා කියලා මොහු සඳහන් කළා. කොමුණත් අදාළ සිද්ධියෙන් පස්සේ තමන්ව ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ ඉඳලා දිවයිනේ ප්‍රදේශ කීපයකට ස්ථාන මාරු කළා කියලා මේක සිද්ධ කළේ නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන කාරණය බොහෝ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලාවේ කටාන පොලිසිය හිටපු ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්න පෞගිය සෙනසුරාදා තවදුරටත් ජමාත් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව මේ 2019 අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා මීගමුව පොලිස් මෙහෙයුම් මැදිරියට ෆැක්ස් පණිවිඩයක් හම්බ වුණා. ඒ ෆැක්ස් එක දැන් නැතිලා තියෙන්නේ. කොමුණක් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බුද්ධිංශ අනතුරු අඟවලා තියෙන බවක් මේ මගින් හැඟී ගියා. නමුත් ගමක් ඇතුලේ තියෙන පල්ලියකට ප්‍රහාරයක් එල්ල වෙයි කියලා තමන් කිසිසේත් හිතුවේ නැහැ. පල්ලිවලට ආරක්ෂාව, කියන්නේ පල්ලියට ආරක්ෂාව ලබා නොදුන්නත් ජංගම මුර සංචාර සිද්ධ කළා කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම අවසාන වශයෙන් අපිට වාර්තා වුණේ මීගමුව විශේෂ කාර්යාංශයේ උසස් නිලධාරියෙක් මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීලා තිබුණා. සහරාන් ගැන ප්‍රහාරයට කලින් අවස්ථා කිහිපයකදී කරුණු ඉදිරිපත් කරලා තිබුණ බව ඔහු ඉදිරි සඳහන් කළා. ප්‍රහාරය පිළිබඳව තමන්ට දැනුවත් භාවයක් තිබුණේ නැහැ, කියන්නේ තමන්ව දැනුවත් කරලා තිබුණේ නැහැ. කොමුණත් අප්‍රේල් 17 වෙනිදා කාත්තන්කුඩි ඉඩමක යතුරුපැදියක් පුපුරවා හැරීමේ සිද්ධියට අදාළව ඒ ඉඩම හිමිකරු පැමිණිලි කරලා තිබුණා. අස්ථානගත වෙච්ච හැඳුනුම්පත් උපයෝගී කරගෙන අරගත්තු යතුරුපැදියක් සහරාන්ගේ කල්ලි අරගෙන ගිහිල්ලා සහරාන් මේ පිපිරවීම සිද්ධ කරලා තිබුණේ, කියන්නේ පිපිරීමට යොදාගත් යතුරු පැදිය හොයාගෙන තිබුණේ ඒ ආකාරයෙන්. සහරාන් පදිංචිල හිටපු ස්ථානයනුත් ඉවත් වෙලා ගිහිල්ලා සැඟවී සිටි බව තමන් දැන සිටි බව ඔහු පැවසුවා. මේ යතුරු පැදිය පුපුරවා හැරීම අපරාධයකට මුලපිරීමක්, එම නැත්නම් අර්ථදා බැලීමක් බව තොරතුරු අනාවරණය කරගන්නත් පුළුවන් වුණා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ ගැන පොලිස් විශේෂ කාර්යාංශය අප්‍රේල් 19 වෙනිදා පොලිස්පතිවරයා දැනුවත් කරන්න තීවර ගත්තා. කොමුණත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරය ලැබුණේ ප්‍රහාරය සිද්ධ වෙච්ච අප්‍රේල් 21 වෙනිදා. අදාළ සිද්ධියේ ප්‍රගතිය සඳහන් වෙන වාර්තාවක් මේ 5 වෙනි දිනකොට ලබා දෙන්න කියලා පොලිස්පතිවරයා නියෝග කරලා තිබුණා. කොමුණත් ඒ නියෝගය ආවේ ප්‍රහාරය සිද්ධ වෙච්ච අප්‍රේල් 21 වෙනිදා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඊට කලිනුත් කාත්තන් කුඩිය සිද්ධ වෙච්ච ගැටුම් ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරලා තිබුණු බව මේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තිබුණා.
දැන් අද මැයි මාසේ 18 වෙනිදා අද සුවිශේෂී දවසක් ශ්‍රී ලංකා වාසීන්ට. 2019 වසරේදී වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති ඒ සිවිල් යුද්ධය නිමා කරලීමේ දිනේ විදිහට මේ මාසේ 18-19 කියන දින දෙක තුළදී වසර ගණනාවක් තිස්සේ විජයග්‍රහණයේ සමරුම නමින් මේ දිවිදුන් රණවිරුවන් සිහිපත් කිරීමේ කාර්යය සිදු වුණා. අදත් එවැනි වූ දවසක් මීට වසර 11කට කලින් ශ්‍රී ලංකාවේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධයේ නිමාවට පත්වීමේ ඒ විශේෂ සංදිස්ථානයේ සිහිපත් කරන දිනේ ශ්‍රී ලංකාවේ දැන් මේ වෙනකොට ඒ සම්බන්ධව යම් සූදානමක් හෝ කතිකාවතක් තියෙනවද මේ දිනේ පිළිබඳව හෝ සමරුම් පිළිබඳව?
ඔව්, විශේෂයෙන්ම විජයග්‍රහණයේ සමරුම මීට කලින් වසර 10ක් තිස්සේ මේ දිනට අදාළව සමරන්ට යෙදුණා. නමුත් මේ මොහොතේ රටේ තිබෙන සෞඛ්‍යමය බාධකයේ හමුවේ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙවර එතරම් විශාල ලෙස උත්සව පැවැත්වෙන්නේ. චාම් උත්සවයක් ඉදිරිනේ ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බත්තර මුල්ල රණවිරු ස්මාරකය සැලසී පවත්වන්න කටයුතු කරලා තිබෙනවා කියලා වාර්තා වුණා. සිවුණු ඊළාම යුද්ධය මානුෂීය මෙනුමක් ලෙස ආරම්භ කරලා ඒක මානුෂීය මෙනුමක් ලෙසම අවසන් කරන්න ශ්‍රී ලංකේ හමුදාවන්ට හැකියාව ලැබුණා. ඉන් පස්සේ එල්ටීටී සංවිධානයේ නිල වශයෙන් යුදමය වශයෙන් පරාජයට පත් කිරීමේ සතුට විජයග්‍රහණය තමයි මේ 18 වෙනිදා සමරන්නේ. අද ඊට අදාළ දිනය ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළින් කියවෙන දිනයක්. බොහෝ දිනකගේ බලාපොරොත්තුව ජීවිතය පිළිබඳ තිබෙන අනිශ්චිත බව පහවගේ දිනයක් ඒ අදට අවුරුදු 11කට කලින් ඒ ජයග්‍රාහී දිනේ තමයි අදට ඉදිරිලා තිබෙන්නේ. වෙනදා මෙන් සමරුම් නැතත් ඒ පිළිබඳව හදවතේ සටහනක් සියලු ජනතාව තුළ තිබෙන බව අපි දන්නවා ශ්‍රී ලාංකිකයෝ හැටියට.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය සමස්ත පොදු ජනයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදු කරපු ඒ අනභිභවනීය මෙහෙයුම කර්තව්‍ය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකාවාසීන් විදිහට අපි කොයි රටේ ජීවත් වුණත් අපේ උත්තමාචාරය පුද කරන්නට කැමති මෙවැනි අවස්ථාවක අපි එමනම් මේ සමගින් අද දවසේදී ශ්‍රී ලාංකීය පුවත් විමසුම නිමාවට පත් කරනවා. මේ තොරතුරු ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආවට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි එමනම් ලබන සතියේ සඳතා නැවත වතාවක් හමුවෙමු. ආයිබෝවන්.
ඔබ ස්තුති දිලෘක්ෂි. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.